ஹொன்ரபிள் டாக்டர் ராஜித சேனாரத்ன.
கரு சபாபத்துமணி, அத இசெல்லாம மம அத ஹன்சா மே அத ஹன்சார்டுக்கு 156 வினி யோஜனாவ மம இதிரிபாத் கண்ணோம். இதிரிபாத் கல்ல மம மகே கதாவை ஆரம்ப கண்ணோம். தேங் அத திவென்னே ஓ நியாயபத்திரை, சாரி ஹன்சார் நியாயபத்திரை 156. ஜாதிக தும்கொலா மத்தியசார அதிகாரி பண மேக்கு தீர்ணே அத்தரம மே ரெகுலாசி அப்படி கெனேன்னே அப்படி விவித ரெகுலாசி தும்கொல வல்ட்டு விருத்தம் அப்படி கெனாவோம். தும் பீமேங் வளர்க்கணும் இக்காக் தமாய் அப்படி 180க்கு ரூபமே அவவாதைய அப்படி சிகரெட் பேக்கெட் ஓட்ட அத்திக்கிறேன். දැන් අද 180ක් සිගරට් පැකට් එකේ තියෙන්නේ රූප විතරයි. දැන් ඉදිරියට මම ගේනවා පේන් පේන් පැකේජින් කියන එක. ඒ පැක් එකේ එතකොට ඉතුරු 120ත් ඒගොල්ලන්ට මොනවාක්වත් ලියන්න බෑ. නිකන් එකේ නම විතරයි ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තනි සිගරට්ුව විකිණීමත් තහනම් කරන්නට අපි මම බැන්තම කැබිනට් පත්‍රිකාව ගෙනල්ලා ඉවරයි. ඊට අමතරව පාසල් සිසුන් ගැවසෙන ස්ථානවල මේවා විකිණීම மீட்டர் 500க்கு துரக்க தும்கொல நிஷ்பாதன விக்கினிம தானம் கிரீமட தனட்ட கேபினட் மண்டலிட்டு கெனல்ல ஏகத்தமாய் சாகச்சா கரானே மீட்டர் 500 ஏகத்தேக்காவா மத்தியசாரே மீட்டர் 500 ஏகிந்தா ஜனாதிபத்துவாத் அகமத்துவாத் மேஃபிலிவந்த கதாக்கல என கேபினட் மண்டலிட்டு வார்த்தா கரானட தீந்து கரகத்தா தோட அப்பி ஏக பிரதிபத்தியக்கட ஜனாதிபத்துமா ஏதுலு மே ரஜே தும்பீமென் தொர மத்தியசாரேன் தொர ரடக் கதீம சந்தஹா அப்பி மே தீந்து தீரன கண்ணிட்டு தே அப்பி 2016 செப்டம்பர் 1 தமாய் மே கெசட் நிவேதனை அப்பி நிகுத்கரே மேக்கே அப்பி தீ மே நிகுத்கரே அது அலுத்தெங் எனக்காக் தமாய் மே தும் நத்தி தும் நத்தி தும்கொல நிஷ்பாதன நோய்க்கு வார்கேயோ ஏவா நிபதவீம ஆனாயனைய விக்கினீம விக்கினீமட்ட உணந்து கிரீம சியல்லம தகனம் கரலாம். එතකොට මේකේ එකක් තමයි තියෙන්නේ දුම් රහිත මේ නිෂ්පාදන. ඔව් දෙක තියෙනවා නෑ අනිත් ඒවා තියෙනවා බාබුල් අරක. එතකොට රස මේ එක එක රස යෙදු ඒවා වර්ණ යෙදු ඒවා පැණි රස වැනි යෙදු දුම්කොළ සිගරට්. ඒවත් මේකෙන් තහනම් වෙනවා. තුන දුම්කොළ සහිත ඉලෙක්ට්‍රොනික සිගරට්. දැන් මේකේ සමහරු කියනවා මේක ඇති වැරදක් නැහැ කියලා. නමුත් මේක ඇතුලේ තියෙන නිකටින් නිකටින් තමයි ශරීරයට අනුගත වෙනේවා. ඇඩික් වෙන්නට වැඩිපුරම ඇඩික් වෙන මත්ද්‍රව්‍ය LSD වත් මරිජුවානාවත් වෙන මොනවත් නෙවෙයි, මද්‍යසාරයවත් නෙවෙයි නිකටින්. නිකටින් අනුගත වුණාම ඒකෙන් මිදෙන්න තමයි ඉතාමත්ම අමාරු. ඒ නිසා මේ ඉලෙක්ට්‍රොනික සිගරට් එකේ නිකටින් තියෙනවා. දුම්කොළ නැති වුණාට සිගරට් නිකටින් තියෙනවා. ඒතකොට නිකටින් වලට ඇබ්බැහි වුණොත් අර සිගරට් එක නැති වුණාම දුම්කොළ සිගරට් එක අවශ්‍ය වෙනවා. ඒකින් තමයි අපි ඒකත් තහනම් කරන්නේ. ඒතකොට මේ සඳහා දඬුවම තියෙනවා එක්ක දඩේ රුපියල් 2000යි නැත්නම් වසරක සිර දඬුවම්. නැත්නම් මේ දෙකම. ඒතකොට මෙම තහනමට ලක් වෙන දේවල් තමයි මේ එකක් තමයි දුම්කොළ සහිත බුලත් මිශ්‍රණ තියෙනවා. අර බුලත් වල කෑලි දාලා මේ දුම්කොළ ඒවා දාලා දැන් නොයෙක් රටවල් වලින් ඇවිල්ලා ලංකාවේ නිෂ්පාදනය කරන ඒ නිෂ්පාදන ඒ මිශ්‍රණ ඒවා සම්පූර්ණයෙන් තහනම් වෙනවා. අනිත් එක වාණිජ නිෂ්පාදන තියෙනවා මාවා කියලා, බාබුල්, බීඩා, හාන්ස් සහ ආනායනික පුවක්, ගුත්කා සහ පෑන් මසාලා කියලා. මේ සියලුම දේවල් ආනායනය කිරීම සහ බෙදා හැරීම තහනම් කරලා තියෙනවා. මේවෙන් වෙන හානිය තමයි වාගෙන තියෙන එකක් මුඛපිලිකා, අනිත් එක ගලනාලේ පිලිකා, අග්න්‍යාශයේ පිලිකා සහ ඕරල් සබ්මියුකස් ෆයිබ්‍රෝසිස් කියන එක මේ කම්මුලේ ඇතුළ සම්පූර්ණම ඝන වෙලා ඒකෙන් එනවා කට අරින්නට බැරි වෙලා විශාල වේදනාසහගත රෝගයක්. එතකොට මේ මුඛ පිළිකාව තමයි ලංකාවේ තියෙන පිළිකා වලින් පිරිමින්ට වැළඳෙන වැඩිම පිළිකාව. ඒක දිනකට ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙක් මැරෙනවා මේ මුඛ පිළිකා වලින්. මේ දුම්කල නිෂ්පාදන නිසා. මුඛ හා මුඛ අන්නස්රෝත පිළිකා 2010 දී කරපු සංගණනය අනුව ලක්ෂයකට පිරිමි 20.7කට තිබෙනවා. කාන්තාවන් ලක්ෂයකින් 5.4කට තිබෙනවා. ඒ වගේම 2010 ජාතික පිළිකා රෙජිස්ටර් එක ඇලුවාම සියලු පිළිකා වලින් 14.3ක් තිබෙන්නේ මුඛ පිළිකා. ඒකේ පිරිමි 1888ක් සහ ගෑනු 534ක් ඇතුළු 2422ක පිළිකා රෝගීන් තිබෙනවා මේ දුම්කොළ නිසා. එතකොට ඒ කියන්නේ හැම 40කටම එක්කෙනෙක්ගේ පිරිමි එක්කෙනෙක්ට ජීවිත තර්ජනයක් තිබෙනවා පිළිකාව හැදිලා නැති වුණත් පිළිකාව හැදීමේ හැකියාව තිබෙන තත්ත්වයක් හැම 40කටම එක්කෙනෙකුට තියෙනවා මේ දුම්කොළ භාවිතය නිසා. එතකොට අන්නස්රෝත පිළිකාව ගත්තොත් ඒ කියන්නේ මේ ගලනාලේ ඒක තියෙනවා ලක්ෂයකට පිරිමි 6.5කට තිබෙනවා. කාන්තාවන් ලක්ෂයකට 5.1කට තිබෙනවා මේ පිළිකාව. අග්න්‍යාශ පිළිකාවත් 2010 දී හඳුනාගෙන තියෙනවා රෝගීන් 102ක් විතර. ඒකත් දැන් ආරම්භ වෙලා පැතිරිගෙන යනවා. ඒ වගේම ඕරල් සබ්මියුකස් ෆයිබ්‍රෝසිස් කියන OSF කියන එක ඒක ඇදුනාම කට ඇරීමට අපහසුව වේදනාව ඔක්කොම ඇවිලා ඒකත් ඉදිරියේදී ඒකත් පිළිකා තත්වයකටපත් වෙනවා. එතකොට ඉන්දියාවේ මේ ඕරල් සබ්මියුකස් ෆයිබ්‍රෝසිස් එක තියෙන ජනතාව ඉන්නවා මිලියන 5කට වැඩි පිරිසක්. ලංකාවේ ඉන්නවා 1,03,000කට වැඩි පිරිසක්. මේ රෝගී තත්ත්වයේ තිබෙන. අද මේක බැලුවාම තරුණයින් අතර මේක වැඩි වෙලා තිබෙනවා. මෙන්න මේ අපි තහනම් කරන මේ අලුත් නිෂ්පාදන මේ රටට අලවිය ඇතිවීම තුල. එතකොට බහුතරයක් මේ දුම්කොළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදනවල තියෙන්නේ දුම්කොළයි පුවකුයි. අපි තවම පුවක් පිළිබඳව අපි කරේ නැහැ. මොකද මේ දෙකම දුම්කොළයි පුවකුයි දෙකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2000 වාර්තාවට අනුව අංක 1 පිළිකාකාරක. අංක 1 පිළිකාකාරක. දැන් තවම අපි පුවක් මේකට යටත් කළා නැහැ. මොකද මේකේ සංස්කෘතික ප්‍රශ්න මේ මිනිස්සු විශාල වශයෙන් මේක පාවිච්චි කරන නිසා ඉදිරියේදී අපි ආහාර පනත යටතේ ගේන්න හදනවා අපි රෙගුලාසියක් ඒ පුවක් වලට විරුද්ධව. එතකොට ඉන්දියාවේ මේ වෙනකොට ප්‍රාන්ත 27ක මේ නිෂ්පාදන පුවක් සහ බුලත් වීමන මේ නිෂ්පාදන විකිණීම නිෂ්පාදනය ගබඩා කිරීම බෙදා හැරීම තහනම් කළ දෙනවා 2012 ඉඳලා. එතකොට ගුත්කා කියන එක දුම්කොළ නිෂ්පාදනය. පෑන් මසාලා කියන එක පුවක් නිෂ්පාදන. එතකොට මේ ඔක්කොම තහනම් කළ තියෙනවා ඉන්දියාවේ. ඉන්දියාවේ තහනම් නිසා ඒගොල්ලෝ කරන්නේ මොකද්ද දැන් මේ නිෂ්පාදන අසල්වැසි රටවල් වලට අපනයන එකනේ. ඒ නිසා මේවත් තහනම් කරන්න ඕනේ මේ සියලු මේවා. එතකොට ගෝලීය තරුණ දුම්කොළ ගවේෂණය 2015 පෙන්නල දෙනවා දුම් රහිත දුම්කොළ නිෂ්පාදන වලින් ශිෂ්‍යයන් 102.4කට රෝගී තත්ත්වය ඇති වෙනවා. අවුරුදු 13යි 15 අතර ශිෂ්‍යයන්. ඒකෙන් පිරිමි ශිෂ්‍යයන් 104.2යි කාන්තා ශිෂ්‍යයන් 0.5යි. එතකොට ස්ටෙප් ගවේෂණය අනුව 2015 දුම් පිරිමි 129ක් දුම් බොනවා කාන්තාවන් 0.1ක් දුම් බොනවා අපේ රටේ. එතකොට දුම් රහිත දුම්කොළ පිරිමි 26ක් පාවිච්චි කරනවා කාන්තාවන් 5%ක් පාවිච්චි කරනවා. එතකොට මධ්‍යසාරය පිරිමි කට්ටිය 35%ක් පාවිච්චි කරනවා කාන්තාවන් 1%ක් පාවිච්චි කරනවා. මේ දුම්කොළ නිසා ඇතිවන පිළිකා වලට ප්‍රතිකාර කිරීම සඳහා අපි රුපියල් බිලියන 5ක් වැය කරනවා. දැන් මේ අනුව අපි මේ ක්‍රියාමාර්ග දිගින් දිගටම ගෙනියනකොට අද දුම්කොළ සමාගම විශාල ප්‍රතික්‍රියාවක් මේකට දක්වනවා. අපි එදා 90%ක් අපි බදු ගැහුවා දුම්කොළ නිෂ්පාදනවලට. සියලුම සිගරට් වලට 90%ක බදු ගැහුවා. ඒක තමයි ලෝකේ වැඩිම බදු ප්‍රමාණය ගහලා තිබෙන්නේ. ඒ ඔක්කොම එක සිගරට් එකක් වෙනවා රුපියල් 55ක්. දැන් ඒ කියන්නේ රුපියල් 1100ක් වෙනවා සිගරට් පැකට් එකක්. බද්ද 90%යි. එතකොට ඒක නිසා මේ FCTC එක අපේ ජනාධිපතිතුමාට එවලා තියෙනවා 2017 මාර්තු මාසයේ 31 වෙනිදා. ඉතාමත්ම ප්‍රශංසා කළ අපි ගත්ත තීන්දුව අනුව. ඒක එක පරිච්ඡේදයක තියෙනවා. It is my pleasure to confirm that the Democratic Socialist Republic of Sri Lanka has been selected as one of the FCTC 2030 parties. 2030 parties කියන්නේ 20යි 30 වෙනකොට තනිකරම දුම් නිෂ්පාද දුම්කොළ නිෂ්පාදන සම්පූර්ණයෙන්ම රටක තහනම් කරනවා. දැන් අපි බලා අපි ගෙනියනවා 2030 වෙනකොට ලංකාවේ සියලුම දුම්කොළ වගාවන් අවසි කරන්න. ඒ වෙනුවට විකල්ප වගාවන් නැති කරන්න. එතකොට I would like to congratulate you on the commitment of your government to the implementation of the treaty. FCTC treaty එකට අපි තමයි දකුණු ආසියාවේ ඉස්සෙල්ලම අත්සන් කරේ හිටපු ජනාධිපතිතුමා. එතකොට දුම්කොළ සමාගමෙන් දැන් එවල තියෙනවා එක එක්කෙනාට පත්තරේට ලියන්න එක එක ප්‍රකාශන නිකුත් කරන්නට ඒගොල්ලෝ ප්‍රකාශනයක් එවල තියෙනවා. අපිට ඒක අතට අහම් වුණා. දැන් එක්තරා සභාපතිවරයෙක් අපේ ආණ්ඩුවේ එක්තරා ආයතනයක මේ ව්‍යාපාරවලට සම්බන්ධ ආයතනයක සභාපතිවරයෙක් පෞද්ගල දවසල ප්‍රකාශයක් කරලා තිබුණා ලොකුවට. එයා කියලා තිබුණා මේ 90%කට 90%ේ බදු ගැව්වට පස්සේ ලංකාවේ 47%ක් දුම්බීම වැටිලා තියෙනවා. 47%කින් අඩු වෙලා තියෙනවා. මේක තමයි ඉතිහාසයේ රටක වැඩිම දුම්බීම අඩු වෙන ප්‍රතිශතය. නමුත් දුම්කොළ සමාගම කියනවා මේක නිසා සිගරට් හොරෙන් ගෙනේම වැඩි වෙලා තියෙනවා. දුම්කොළ සමාගම. ඒකම කියනවා බීඩි පාවිච්චි වැඩි වෙලා තියෙනවා. ඒතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කරපු හැම ගවේෂණයකම හැම වරකම මේ දුම්කොළ බදු වැඩි කරාම 4%කින් 5%කින් දුම්වීම අඩු වෙනවා. ඒ හැම වෙලාවකම කරපු ගවේෂණවල පෙන්නපු දෙයක් තමයි සිගරට් බීම අඩු උනායි කියලා බීඩි බීම වැඩි වෙන්නේ නැහැ. මොකද මේ දෙකේ රසය වෙනස්. අපේ බන්දුල ගුණවර්ධන මහත්මයා ඔක හොඳට දන්නවා. ඒක තමයි බොහොම හොඳයි. මම හැමදාම කියපු දෙයක්. ළඟ ඉඳගෙන ඉතාමත්ම හැමතිස්සෙම කිව්වා. ඈ? නෑ දැන් මොකුත් නෑ. ඒක මූණෙන් පේනවා. ඔව් දැන් මූණෙන් පේනවා සිගරට් බොන්නේ නැති. ආ? තරුණ වෙනවා. පැහැදිලිව. එතකොට දැන් කවදාකවත් මේ ගේන්නේ බොරු තර්කමේ. බීඩි වැඩි වෙනවා හොරෙන් ගේනවා. එතකොට ඒ අනුව ඒගොල්ලෝ කියනවා දුම්බීම වැඩි වෙලා. දුම්බීම වැඩි වෙලා ආණ්ඩුවට බිලියන 50ක ආදායම අඩු වෙලා තියෙනවා. ආදායම අඩු වෙලා තියෙනවා. ඒක හරි. ඒ නිසා දැන් ඒකේ මේ සියලු දත්තයන් මේ සභාපතිවරයා ඉදිරිපත් කරලා තිබුණා එයාගේ ලිපියේ. මම එතුමාට කතා කරා. කතා කරලා මම ඇහුවා කොහෙන්ද මේ දත්තයන් හම්බුනේ වාට කියලා. මං කිව්වා ඔයා කොහෙද මේ ගවේෂණය කරේ මෙච්චර ඉක්මනට? 90%කින් අපි බදු වැඩි කරේ දැන් මාස ගානකට ඉස්සෙල්ලා. එහෙම ලංකාවේ එහෙම ගවේෂණයක් කරන්න කල් මදි තාම. එතකොට කොහෙන්ද කරේ? මං කිව්වා අපි කරපු සියලුම ගවේෂණ අපි කරන දත්ත ඒක WHO එක ඒක අනුමත කරපු දත්ත. එකක්වත් මේ අපි කියන ඒවා නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශිතේ. එතකොට මං ඇහුවා ඕගොල්ලෝ. එතකොට කිව්වා මට කිව්වා රේගුවෙන් කියලා. රේගුවෙන්ද? මං කිව්වා ඔයා මට එවන්නේ ඒවා ඔක්කොම. මට එව්වා ලස්සන පොතක. ග්‍රාෆ් ගහලා වැඩි වෙන හැටි අරවා මෙයා. ඕනෙ කෙනෙකුට පුළුවන් ඕනෙ ග්‍රාෆ් එකක් ගන්න. ඒකේ බැලුවාම මේක ගත්ත මූලාශ්‍රමකුත් නැහැ. සෝස් එකමකුත් නැහැ. නිකන් දාලා. දැන් මට හම්බුණා මේ දුම්කොළ සමාගමෙන් ගහලා මේ එක එක්කෙනාට මේ ලිපි ලියන්න ලෑස්ති කළ තියෙනවා. අද මේ බහුජාතික සමාගම් එක එක්කෙනාව පාවිච්චි කරනවා. තමන්ගේ ප්‍රචාරක වැඩපිළිවෙලට. ඒවට සල්ලි ගෙවනවා. මේ එකක් තමයි අතට අහුනේ. දැන් මේක ඒගොල්ලෝ ගහලා මේ ඉදිරිපත් කරන කරුණු. මේ කරුණුම තමයි අර සභාපතිවරයාගේ ලිපියේ තියෙන්නේ. මගෙන් මං ඇහුවාම කිව්වේ රේගුවෙන් දුන්නයි කියලා. දැන් සමහර ඉංග්‍රීසි පුවත්පතක් එක්තරා සත්‍යන්ත ඉංග්‍රීසි පුවත්පතක් ඒක දිගටම ඖෂධ අඩු කරපු වෙලාවෙත් අපිට දොස් කිව්වා. දුම්කොළ බද්ද වැඩි කරපු වෙලාවේ දොස් කිව්වා. දැනුත් ඒගොල්ලොත් කියන්න හදනවා මේකම. එතකොට මේකේ ඇත්තරම මේගොල්ලෝ මේකෙන් කියලා මේගොල්ලෝ ඉල්ලීම් කරනවා. මොනවද මේ ඉල්ලීම්? වේ ෆෝවර්ඩ් කියලා. Avoid excise and other tax increases on cigarette in 2017. ඒගොල්ලෝ කියන්නේ එතකොට සුරා බදුයි සිගරට් බදුයි වැඩි කරන්න එපා 2017ට. සිගරට් වලට differ further regulations for cigarettes. Example, stick sale ban, 500 meter radius rule, රිටේලිය ලයිසන්සිං ප්ලේන් පැකේජ. මේවා ගේන්න එපා. මේ ඒගොල්ලෝ ඒගොල්ලෝ ඉදිරිපත් කරන කරු. මේ ඉදිරියට මේ සිංගල් ස්ටික් කියන එකට තමයි මේගොල්ලෝ බය වෙලා තියෙන්නේ. අද රුපියල් පැකට් එකට 1100 වුණාට ඕනම් මිනිහෙකුට රුපියල් 55ක් දීලා සිගරට් එකක් බොත හැකි. නමුත් ලූස් විකුරන්න බෑයි කිව්ව හැටිය වෙන්නේ මොකද? ඒ මනුස්සයාට සිගරට් එකක් බොන්න රුපියල් 1100ක් එයාට වියදම් කරන්න වෙනවා එකවර. දැන් මට ආරංචියම එක ගෙනා ගේනවා නම් ඒගොල්ලෝ ඈත් වෙනලු පහේ පැකට් හදන්න. සිගරට් පහක් දාලා. එතකොට දැන් මේගොල්ලෝ හදන්නේ මේගොල්ලෝ කළා මේ අපිට බලපෑම් ගේන තමයි රජයේ නොයෙකුත් කොටස් මාධ්‍ය අල්ලගෙන මේ වැඩපිළිවෙල ගෙනියන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා enhanced scanning at all ports. ඒක හොඳයි. Increase BD retail price එකත් උනායි. Stop all cigarette no selling campaigns. අන්න එක තමයි වැදගත්. දැන් මේකෙන් ආපු සංස්කෘතිය මොකද පෞගේ කාලේ? මට ඇඩික් එකක් ඇවිල්ලා මාව හම්බුණා. ඒගොල්ලෝ කිව්ව හැම තැනකම විශාල මතවාදයක් දැන් ගිහිලා තියෙන තරුණයෝ අතර. විශේෂයෙන්ම අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු සහ ආහාර සහ ඖෂධ පරීක්ෂවරු තමයි මම යොදවලා තියෙන්නේ මේ අපි ගන්න නීති ක්‍රියාත්මක කරන්න. ඒකේ හොඳ තරුණ පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ගිහිල්ලා කරන්නේ දැන් මට ඊට පස්සේ දුම්කොළ සමාගම් ඇතුළු සමාගම් වලින් මට කම්ප්ලේන් එකක් තියෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා කඩවලට ආයාචනය කරනවා සිගරට් විකුණන්න එපා. දැන් ඒ වෙනකොට සමහර ටවුන් වල සිගරට් විකිණීම කරන්නේ නැහැ. ඒ කරන්නේ නැති වුනාම එක කඩයක් හරි දෙකක් හරි විකුණනවා නම් ඒගොල්ලෝ මට කියනවා ඇවිල්ලා ඒගොල්ලන්ගේ පැමිණිල්ල තමයි ඒ අය ඒ පළාතේ ඉන්න පොලිස් පරීක්ෂකවරයෙක් උප පරීක්ෂකවරයෙක් අරක ඇවිල්ලා ඒ කඩේ රේඩ් කරනවා වෙන හේතුවකට දාලා PHI. ඒ කියන්නේ ඒක එක සැරේ දෙසරේ කරනකොට එයාට පණිවිඩය තමයි සිගරට් විකිණීම තහනම් කරොත් රේඩ් එක නවතිනවා කියන්නේ. එතකොට මං ඇහුවා මට කියනවා මේක තහනම් වැඩක් මේක බලය අයිතු ලෙස පාවිච්චි කරනවා. මං කිව්වා ඒක වෙන්න පුළුවන්. මං කිව්වා මට පුළුවන් වෙලා තියෙන තාම එක පියවරයි ගන්න. මගේ නිලධාරීන් ඒකෙන් උනන්දු වෙලා පියවර පහක් ගන්නවා නම් ඉදිරියට මං කොහොමද කියන්නේ මගේ මාවතේ ඉදිරියට මට ඉස්සරහින් යන මිනිහට ඉස්සරහින් යන්න එපා මගේ පිටිපස්සෙන් එන්නේ කියලා. මං කිව්වා මට ඒක කියන්න බෑ. මම දැක්ක මේ ළඟදි මාව නගරයක බස්සල මම පිළිගන්නකොට එතන ගහලා තියෙන ලොකු පැන එකක් මතින් තොර දුමෙන් තොර නගරයක් කියලා ඒගොල්ලෝ ඒකේ අර බෑන් කළා. දැන් මගේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එදා ගියා පොරමඩුල්ල එයාව පිළිගැනීමක් තිබුණා. එහේ ඒ ගමට ගියාම ඒ ගමේ එක කඩේයිලු සිගරට් විකුණන්නේ දැන්. එක කඩේයිලු අනිත් ඔක්කොම නවත්තලා. දැන් මේගොල්ලෝ කියනවා මේ සිගරට් ස්ටොප් ඕල් සිගරට් නෝ සෙලින් කැම්පේන්ස්. ඒගොල්ලෝ කියන්නේ කොහෙද කරන්ට්ලි එෆෙක්ටින් පොළොන්නරුව, බැටිකලෝ, ට්‍රින්කොමලි, ජැෆ්නා, කලම්බෝ, ගම්පහ, මාතර, ගෝල්, චිලව්, දෙයත්ත කණ්ඩිය ඇන් අද පාර්ට්ස් ඔෆ් ද කන්ට්‍රි. මෙන්න මේ නගරවල අද සිගරට් බීම තහනම් කළා, සිගරට් කඩවල විකිණීම තහනම් කළා, සිගරට් විකිණීම කෙරෙන්නේ නැහැ. එතකොට මෙන්න මේක නවත්තන්නේ කියලා තමයි මේගොල්ලෝ ඉල්ලන්නේ. මේක තමයි අපිට කරන බලපෑම. නමුත් අපි ඒවට යටත් වෙන්නේ නැහැ. අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක කතා කරගෙන අපේ රට දුම්බීමෙන් තොරව මධ්‍යසාරයේ තොරව ඉතාමත්ම අඩු මට්ටමකට මේවා ගෙනැල්ලා මොකද අපි බිලියන 72ක් අපි වියදම් කරනවා අපේ සෞඛ්‍ය වැය ශීර්ෂයෙන් බෝ නොවන රෝගවලට මේ දුම්බීම ඇති වෙන රෝගවලට විතරක් අපි වියදම් කරනවා බිලියන 142ක් අපි වියදම් කරනවා බෝ නොවන රෝග සඳහා. මේ බෝ නොවන රෝග සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපි හදාගන්න ලෙඩ අපේ කෑමෙන් සහ බීමෙන් සහ දුම්බීමෙන්. ඒ නැතුව අපිට වැළඳෙන රෝග නෙවෙයි. දැන් අපිට වැළඳෙන රෝග අපිට තියෙන්නේ කන්ට්‍රෝල් කරන්න HIV එකයි ඩෙංගි විතරයි. අනිත් ඔක්කොම ඉතාමත්ම හොඳ තත්ත්වයක තිබෙනවා. තව ටික කාලයක් යනකොට ඒවා මෙුණාම අපිට බෝ නොවන රෝග තත්ත්වයෙන් අපිට මිදෙන්න පුළුවන්. අපිට මැලේරියා සහතිකය දුන්න බෝ නොවන බෝන රෝග වලින් මිදෙලා අපි බරවා රෝගයෙන් මිදුන සහතිකය ගත්තා. අපි පොලියෝ රෝගයෙන් මිදිලා තියෙනවා. අනිත් ඔක්කොම රෝග අද මිදීමේ තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ බෝ නොවන රෝග. අපි මිලියන 142ක් අපි වියදම් කරනවා. ලෝකයේ තත්ත්වය තමයි මේක ගෝලීය තත්ත්වයක්. ලෝකයේ අවුරුද්දකට ජනතාව අවුරුද්දකට මිලියන 40කටත් 50කට අතර ප්‍රමාණයක් මිය යනවා දුම්බීමෙන්. මිලියන 40කටත් 50කටත් අතර ප්‍රමාණය. එතකොට ලෝකේ මේ දුම්බීම ඇතුළු බෝනවන රෝග සඳහා වියදම් කරනවා ඩොලර් ට්‍රිලියනයක් ආණ්ඩු මගින්. ආදායම ලබනවා දුම්බීමෙන් අරවා දුම්කොළ සමාගම් වලින් ඩොලර් බිලියන 269ක්. අනිත් ඔක්කොම තියෙන්නේ පාඩුව. මිනිස්සුත් මැරිලා. නමුත් ඒ අය අහන එක තමයි WHO එක මෙහෙම තියෙද්දි සෞඛ්‍ය ඇමතිවරු මේවට විරුද්ධව ක්‍රියා කරන්නේ නැත්තේ මොකද කියලා. අපේ රටේ අපි ක්‍රියා කරලා තියෙනවා. ඒකින්ද තමයි අපිට විශාල ප්‍රශංසාවක් ඇවිල්ලා තියෙන්නේ. මේ සියලු බහුජාතික සමාගම් වලට යට වෙන්නේ නැතුව අපි එනවා. බන්දුල ගුණවර්ධන මහත්මයාට තේරෙනවා ඇති බොහොම හොඳ දේශපාලඥයෙක් වශයෙන් මේ යහපාලන වැඩපිළිවෙල. මේ බහුජාතික සමාගම් වලට යට වෙන්නේ නැතුව දුම්කොළ සමාගම් වලට ඖෂධ සමාගම් වලට අවුරුදු 45ක් මේ රටේ කතා කරා බිබිලගේ ප්‍රතිපත්තිය එක්කෙනෙකුටවත් හම්බ කරන්න බැරි වුණා. හැම අවුරුද්දෙම බිබිලගේ අනුස්මරණ රැස්වීමට ගිහිල්ලා කතා පවත්වන සෞඛ්‍ය ඇමතිතුමෝ.
Honorable Minister, you have 5 minutes more.
හැම අවුරුද්දෙම කතා කරා. අවුරුදු 45ක් ගියා. 1980 වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්ත බිබිලගේ ඖෂධ ප්‍රතිපත්තිය තමයි ලෝකෙට තියෙන හොඳම ඖෂධ ප්‍රතිපත්තිය. නමුත් අපේ රට පිළිගත්තේ නැහැ. අපි ගෙනාව ඖෂධ මේක. නොයෙකුත් කැළමිලි ඇති කරා. නමුත් අද ඒවා සමනය වෙලා ඖෂධ ඉතා අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි අක්ෂිකාච අඩු කරා. රුපියල් 30,000ට තියුණේ අක්ෂිකාචය අද රුපියල් 6,000යි 7,000යි. ඒ හොඳම අක්ෂිකාචය. ඇමරිකාවෙන් ගේන. ඒවා ක්වොලිටි වෙනස් කරන්න බෑ ඒගොල්ලන්ට. මේ තරම් විශාල විශාල ලාභයක් තිබුණා. ඒ ලාභේ නොයෙකුත් කට්ටියට දුන්නා. මට ආචාර්ය ෂෙරිෆ් ඩීන් මැතිතුමා ලියුමක් එව්වා. මම මේ වැඩපිළිවෙල කරගෙන යනකොට එයා ලියුමක් එව්වා. එයා ඉස්සෙල්ලෙන් මේකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටත් එවලා තිබුණා ඒ ලියුමන වෛද්‍ය සංගමයට. එයා ලියලා එවුවා. එයාට එක්තරා පුද්ගලික රෝහලකින් දුරකථන ඇමතුමක් දීලා කියලා තියෙනවා එයාගේ මුදල් වගේක් තැන්පත් වෙලා තියෙනවා ඇවිල්ලා ගෙනියන්න කියලා. එයා කියලා තියෙනවා මට එහෙම එකක් නැහැ. මං මගේ channel fees ඔක්කොම මං අරගෙන තියෙන්නේ දැන්. මට කොහෙන්ද එසර කියලා තියෙනවා. නෑ මම එයා ලියපු බෙහෙත්වල කොමිෂන් එක. එහෙම තමයි. එතකොට මම මේ කතාව කිව්වා අපේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාව හම්බෙන්න ආපු වෙලාවේ. එතකොට එතන හිටපු විශේෂඥ වෛද්‍යවරයෙක් මට කියනවා මටත් මේ ඔෆර් එක ආවා. මම ඒක ප්‍රතික්ෂේප කරා. මං කිව්වා මම කොමිස් ගන්නේ නැහැ. මං රෝගියෙක් බලලා මම සල්ලි ගන්නවා. මං කොමිස් ගන්නේ නැහැ. නමුත් මම මගේ අනිත් කට්ටියෙන් ඇහුවා මගේ කලීග්ස් ලගෙන්. එයා කියනවා දෙන්නේ තුන්දෙනෙක්ගේ ඇහුවා මේගොල්ලෝ සල්ලි ගන්නවා. අද මේ තත්වයට අද අපේ වෛද්‍ය වෘත්තියේ සමහර අය පත් වෙලා ඉවරයි. අපි මේ සටන ගෙනියනකොට සමහර කට්ටිය සමහර වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු මේ ඖෂධ සමාගම් වලත් එක්ක එක්කව වෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒක අපි බලාපොරොත්තු වුණා. එදා මහාචාර්ය බිබිලි මේක ගේනකොට එතුමාට විරුද්ධව ඒ රජයේ ඇතුළෙම කොටස් වැඩ කරා. එතුමාට ආත්ම ශක්තිය දුන්නා ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාර්යකයේ සභිකෙක් හින්දා වමේ ආරම්භ නිසා. අපිටත් ඒ ආත්ම ශක්තිය තියෙන ඒ වමේ හිටපු හින්දා. නැතුව මේ ඉතුරු පක්ෂ වල හිටපු හින්දා නෙවෙයි. ඒ වමේ හිටපු ආත්ම ශක්තිය තමයි අපිට තියෙන්නේ. අපිට නිවැරදි දැක්මක් තිබෙනවා වම අපිට කියලා දුපු. ඒක නිසා තමයි අපිට තියෙන්නේ. එතකොට එදා බිබිල මහාචාර්ය බිබිලටයි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහයි පත්කරේ බණ්ඩාරනායක මැතිනේ මොකද? ඒ දෙන්නා වාමාංශිකයෝ නිසා මේක කරනවා නම් කරන්න පුළුවන්. ඒ අනුව තමයි රාජ්‍ය ඖෂධ සංස්ථාව හැදුනේ. මේ ගජදීර මහත්මයා දන්නවා මේකේ ඉතිහාසය. එතකොට එදා ඒ එතුමට ආත්ම ශක්තිය තිබුණාට එතුමට එදා බල්ගේරියාවෙන් බෙහෙතක් ගෙනල්ලා ඒ බෙහෙතේ ප්‍රශ්නයක් ඇති වුණාම ඔහුට විරුද්ධව මහ විශාල මේකක් කෙනිච්ච එතුමා දූෂණයකට සම්බන්ධ වුණා කියලා. එතුමා කවදාවත් එහෙම කරේ නැහැ. එතුමාගේ ප්‍රතිපත්ති වෙලා තියුනේ සමාජවාදී රටවල් වලින් ඖෂධ ගෙනල්ලා ඒ අඩුමිලට ඒ ඖෂධ ලබා දීමට. ඉතින් මේ විදිහට අපි මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීම සඳහා දුම්බීමෙන් වැළකීලා මදිසාරයෙන් වැළකී කියලා ඔවුන්ට ලබා දෙන ඖෂධ ඉතාමත්ම අවම මිලකට අපි දැන් තව නොබෝ දිනකින් හෘදයට දාන ස්ටෙන්ට් වර්ග ඔක්කොම අපි මිල පාලනය කරනවා. මේ වෙනකොට අපි පිළිකා ඖෂධ සියල්ලම රජයෙන් දෙන්නට මෙතෙක් කල් තිබුණා මිලියන 1.1 රෝගියෙකුට වියදම් කරේ. ඒ කියන්නේ මිලියන 1.1කට පස්සේ ඌට තියෙන්නේ මරණ දඬුවම. එතකොට ඒ මිලියන 1.1 අහෝසි කළාද ජීවිත කාලෙම තියෙනවා. දැන් මිලියන 100 මිලියන 1.1ට මිලියන 12 13 අද පාවිච්චි කරලා තියෙනවා එක ලෙඩ එක රෝගියා පිළිකාවට. අපි රුධිර පරීක්ෂණ සියල්ලම රජයෙන්
Honorable Minister, please wind up.
අක්ෂිකාච නිකන් දෙනවාද? ස්ටෙන්ට් වර්ග් සියල්ල නිකන් දෙනවා. එතකොට මේ සියලුම දේවල් ඉතිරි ඖෂධත් අපි පාලනය කරනවා. ඉතුරු සියලුම ජනතාව මුදල් දීලා ලබා ගන්න උපකරණත් පාර්තියනවා. එතෙන්දී අතර මට මගේ මිත්‍ර බන්දුළු ගුණවර්ධන මැතිතුමා එව්වා මම ඒකත් කියලා ඉවර කරනවා. හෝමගම මහින්ද රාජපක්ෂ පාසලේ මේ වගේ මොහොත වැඩක් එතුමා ගේනකොට මම තමයි එදා උදව් කරේ. ඒකින්ද තමයි එතුමා මේ ලියලා එවලා තියෙනවා. ඒකට සහාය දුන්න ඔබගේ සතුට සඳහා දන්නොම කියලා බලන්න ඕ ලෙවල් එකේ 673 දෙනෙක් ඉඳලා ඒ ලෙවල් වලට සමත් වෙලා තියෙනවා 668 දෙනෙක් 99.2. එතකොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඕ ලෙවල් වලට පෙන්නලා 152ක් 152ම ඒ ලෙවල් වලට මේ වෙලයි 100%යි. විෂයන් 9ටම ඒ තියෙනවා 63කට විෂයන් 8කටම ඒ තියෙනවා 87කට විෂයන් 7කට ඒ තියෙනවා 88කට විෂයන් 6කට ඒ තියෙනවා 100කට විෂයන් 5කට ඒ තියෙනවා 98කට ඒ කියන්නේ 436 දෙනෙක්. මේක ලෝක වාර්තාවක් කියලා ඉතින් මම සඳහන් කරලා දෙන ඇත්ත. මේක තමයි මොන එදා මට මතකයි මේවා ආරම්භ කරනකොට එතුමාට තිබුණ මේවෙක. පස්සේ නම දාගත්තාම ඒක ඒ ප්‍රශ්නේ නැති වුණා. රාජපක්ෂ නම ආවට පස්සේ එතුමාට එතුමා මේ රසායනාගාර හදනකොට මං කිව්වා මේක තමයි ඉතාමත්ම හොඳම අධ්‍යාපන අමාත්‍යවරු කරකල යුතු මේවෙක. ඉතාමත්ම හොඳ. මේ රස්සාවල් නැතිව දඟලන්නේ මොකද? මේ රස්සාවල් තියෙන ඒව නෙවෙයි ඉගෙන ගන්න. රස්සාවල් නැති කේමල්. මේක ගේන්නේ කියලා.
ඒක නැත්නම්
එතුමා හොඳ ශූර
බුද්ධිමත්.
ඒකට දැම්මා රාජපක්ෂ නම දැම්මා විතරයි. ඊට පස්සේ ඉඳලා බිලියන 10 ගණක් හම්බුණා. කොහොම හරි වැඩේ කරනවා. ඒ වැඩේ කියන්නේ මේ රටේ දුප්පත් ශිෂ්‍යයින්ට ඉතාමත්ම වටිනා වැඩක්. ඒක මම එදත් කිව්වා අදත් කිව්වා ඔබතුමාගේ හැම විද්‍යාගාරයෙන් මම විවෘත කරනකොට ඔබතුමාගේ නම මතක් කළා. අපි කරනවා අපිට පක්ෂ වැඩක් නැහැ. මිනිස්සෙක් කරපු වැඩ ඉතාමත්ම වැදගත්. ඒක නිසා මම කියනවා තමුන්නාසයට මම කියනවා මේ ගමනේ ඉස්සරහට යන්න ඔතන ඉඳලා බෑ. හරිද? මේ ගමනේ යන්න ඉස්සරහට යන්න නම් යහපාලනය. යහපාලනයත් එක්ක යන්න. තමුන්නාසලා ගජ දීර්ලා හරියට ඉන්න ඕනේ. ඩියු ගුණසේකර මහත්තයලා වගේ කට්ටිය මේවා ඉන්න ඕනේ.
Honorable Minister, please wind up.
හරිද? ඔච්චර නෙවෙයි. ඒ යහපාලන ගමනට ආරම්භ කළා. ඒවයි තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියේදී මේ රටේ යහපාලන රාජ්‍යයක් නියම යහපාලනයක් ඇති කිරීමට තමුන්නාසලත් එක්ක තියෙන්නේ කියලා කියමින් මම ස්තුතිවන්ත වෙමි.
Thank you very much. Honorable Magindananda Aluthukomage. Order, please. Honorable Lucky Jayawardena to the chair.
ගර්මන්තුමා කතා කරන්න.
බුලස්සනේ සභාපතිතුමනි, මම ඉතාමත් සන්තෝෂ වෙනවා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ කතාවෙන් පස්සේ අදහස් ප්‍රකාශ කිරීම ගැන. එතුමා බන්දුළු ගුණවර්ධන ඇමතුමාටත් අපේ මන්තුමාටත් දෙන්නට මා ආරාධනා කරා අඩුපාඩුකම් හදාගෙන යහපාලන රජයක් ඇතුළේ ඉන්න කියලා. ඇත්තටම යහපාලනය වෙනවනම් ඇමතුමා අපි කැමති ඔබතුමාලත් එක්ක සම්බන්ධ වෙන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගවපාලනය. ඒකයි අපේ ප්‍රශ්නේ. ඒ නිසා ඔබතුමා එන්න අපිත් එක්ක ඒ යහපාලන රජයක් හදලා අපිත් එක්ක යන්න කියන එක මතක් කරමින් බන්දුළු ඇමතුමා වෙනුවෙන් මුලස්සනේ සභාපතිතුමනි, අද මගේ අවධානය යොමු කරන්නේ ගරු ක්‍රීඩා ඇමතුමා ඉන්නවා. ක්‍රීඩා විෂය සම්බන්ධයෙන් ඔබතුමා තහනම් උත්තේජක පනත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරලා තියෙනවා. ඇමතුමා මම බැලුවා අපේ මේ තහනම් උත්තේජක ආයතනයෙන් කවුරුත් ඇවිල්ලා ඉන්නවද කියලා. ඔබතුමා වෙනුවෙන් කවුරුත් ඇවිල්ලා නැහැ. නමුත් ගරු ඇමතුමා, මම ඉතාම හොඳ දෙයක් ඔබතුමා ලොකු උත්සාහයක් දරනවා මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න. ඇමතුමනි, තහනම් උත්තේජක ආයතනයේ එහෙන් කවුරුත් නැහැ මම දැන් බැලුවා. කවුද? ඩොක්ටර් සීවලි. ඔබතුමා පේනවා කොහේ හිටියා. ඉස්සෙල්ලා මං අහනකොට කවුරුත් නැහැ කිව්වා. එන් ඇවිල්ලා සමා වෙන්න ඇමතුමා, සමා වෙන්න. ගරු ඇමතුමා, මේක ආරම්භ කරේ මම ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට හිටපු කාලේ ඔබතුමාට මතකයි. අපිට ක්‍රීඩාවට තිබුණ බරපතලම ප්‍රශ්නේ තමයි දිගින් දිගටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳ අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තමයි මේ තහනම් උත්තේජක පනත ගේන්න අපි කටයුතු කරේ. ඉතින් ඒ නිසා මේ තහනම් උත්තේජක පනත සාර්ථක කර ගැනීම සඳහා ඔබතුමා දරන උත්සාහය කරු ඇමතුමා අපි ඉතාමත් අගය කරනවා. මේක තවත් සාර්ථක කර ගැනීම සඳහා අඩුපාඩුකම් කීපයක් තිබෙනවා ඇමතුමා. ඔබතුමාගේ අවධානය යොමු කරලා මේකට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය සහ කාර්ය මණ්ඩලයේ අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා මහාචාර්ය අර්ජුන්ස සිල්වා වෛද්‍ය සීවලි මැතිතුමා ඇතුළු විශාල පිරිසක් ලොකු කැපකිරීමක් කරනවා මේ කටයුත්ත ගෙනියන්න. හැබැයි සමහර ක්‍රීඩා සංගම් විසින් තම ඒකාධිකාරිය පවත්වාගෙන යනවා බොහොම අමාරුයි මේ කටයුත්ත කරන්න. ඒ නිසා ඔබතුමා ඒ අයට අවශ්‍ය ශක්තිය ලබා දීලා මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ඔබතුමාගේ සහයෝගය ලබා දෙන්නේ කියන ඉල්ලීම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම ගරු ඇමතුමනි, මම ඔබතුමාට මේ තානම් උත්තේජක පනත කියන ගමන්ම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ ක්‍රීඩා රෙගුලාසි පිළිබඳව. ගරු ඇමතුමා, දැන් මේ කටයුත්ත මම විශේෂභාර ඇමතිවරයා හැටියට මීට අවුරුදු දෙකකට කලින් එනකොට මේක අවසාන මොහොතේ තිබුණා. ඔබතුමා මම දන්නවා මේ වෙනකොටත් ලොකු උත්සාහයක දරනවා මේක අවසන් කිරීම සඳහා. ඔබතුමා දන්නවා මේ ක්‍රීඩා ඒකාධිකාරිය, ක්‍රීඩා මාෆියාව මේක හරි අමාරු කාර්යභාරයක්. ඒ නිසා මේ ක්‍රීඩාවේ ඉන්න ක්‍රීඩා මාෆියාව, ක්‍රීඩා මුදලාලිලා මේක හදන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම ක්‍රීඩා රෙගුලාසි අපි දාලා ඇතැම් නීති රීති පනවලා ඒ වැටකඩලු හදලා තිබුණා. ඒ නිසා ඒ වගේ මිදෙන්න ගැලවෙන්න විවිධ පුද්ගලයන් උත්සාහ කරනවා කරු ඇමතුමා. ඒ වගේම පහුගිය කාලේ ක්‍රීඩාව විනාශ කරපු පුද්ගලයන් නැවතත් දැන් ක්‍රීඩා සංගම් සඳහා එන්න උත්සාහ කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබතුමා ඒ කටයුතු ඒ කාර්යෙම ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් උන්නතිය වෙනුවෙන් තමුන්නාන්සේ මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරයි කියලා මම විශ්වාස කරනවා. ගරු කථානායකතුමනි, ගරු මුලස්සනේ සභාපතිතුමනි, මම අද කතා කරන්න හිටියෙත් නෑ. මම අසනීපේ රෝහල් ගත වෙලා හිටියේ. නමුත් මම මේ වෙලාව අරගෙන ආවේ මොකද මේ මම ඊයේ දවසෙත් පාර්ලිමේන්තුවට ආව කතා කරන්න. මම ඊයේ දවසේ එනකොට පාර්ලිමේන්තුව අවසන් කළා තිබෙන නිසා මට ඊයේ කතා කරන්න බැරුණා. පෙරේදා දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මන්තුමා විසින් පාර්ලිමේන්තුවට මේ ඔප්පුවක් ගෙනලා මහින්දානන්ද අලුත්ගමගේ දේපල පිළිබඳව පාර්ලිමේන්තුවේ පෙන්නලා තිබ්බා. මුලස්සනේ සභාපතිතුමනි, මම එදා රෝහලේ හිටියේ නිසා මට ඒකට උත්තරයක් දෙන්න බැරුණා. ඒ නිසා මම රංජන් රාමනායක මැතිතුමාටත් අගමැතිතුමාටත් විශේෂයෙන් මොකද මගේ CID FCA ඒ වගේම අල්ලස් කොමිසමේ සියලු පිළිබඳ අවධානය යොමු කරන අගමැතිතුමාටත් දෙන්නට මම කියන්න කැමතියි මේ පිළිබඳ මගේ 2009 වත්කම් බැරකම් ප්‍රකාශය බලන්න. ඒ නිසා මගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ මේ සියල්ල මම සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ මගේ සහෝදරයා ජපානයේ ඉන්න විජයානන්ද අලුත්ගමගේ කියන මගේ සහෝදරයා, එතුමාගේ දරුවෝ දෙන්නම වෛද්‍යවරු, ඒ දෙන්නම එංගලන්තේ ඉගෙන ගන්නේ. ඒ දෙන්න අධ්‍යාපනයේ සඳහා ආයෝජනය කළ එංගලන්තේ නිවසක් කරගෙන තියෙනවා. මේක පිළිබඳව මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේක මගේ නිවසක් කියලා මගේ සහෝදරයාව අල්ලස් දූෂණ කොමිසමට කැඳෙව්වා, මගේ සහෝදරයාව CID එකට කැඳෙව්වා. එක දවසක් අපේ ජෝන් නමරතුංග ඇමතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ මන්තුමාගේ ගිණුමක් සම්බන්ධයෙන් මම එතුමාට ඒක පැහැදිලි කරා, එහෙම එකක් තිබ්බද නැද්ද කියන එක. එතුමා ඒක පිළිගත්තා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි, මේක පිළිබඳව CID පරීක්ෂණයක් තියලා අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් තියලා අල්ලස් කොමිෂනෙන් දැන් නිදහස් කරලා තියෙනවා. මේ පිළිබඳ කිසි දෙයක් නැහැ කියලා. ඊට පස්සේ ඔය කියන දේපළ පිළිබඳ CID මගේ සහෝදරයා ගෙන්නලා මගේ සහෝදරයා විසින් ඒ ජපානයේ සිට ඒ දේපළ මිලදීගත් ආකාරයේ මුදල් යොවව කාර්ය සියල්ල CID එකට පෙන්වුවාම ඒ තොරතුරු නීතිපතිවරයාට යවලා මට නඩු දාන්න කිව්වා. අවසානයේ දැන් ගිය සතියේ මට සුමාන දෙක්කට කලින් මට නීතිපතිතුමා නඩු දාලා තියෙන වෘත්තීය සමිතියකින් මල් ලක්ෂ 39ක් සල්ලි ගත්තා කියලා. ගරුන් මුලසනේ සභාපතිතුමනි, අවුරුදු දෙකක කාලයක් තුල මඩ ගැහුවා හොරු හොරු කියලා අපිට. අවුරුදු දෙකක කාලයක් හොරු කියලා මඩ ගහලා අවසානයේ නඩු දාන්නේ අධිචෝදනා බාර දෙන්නේ වෘත්තීය සමිතියකින් ලක්ෂ 39ක් ගත්තා කියලා ජෝන් නමරතුංග ගරු ඇමතුමා, ඔය තමයි අවසානයේ අපිට තියෙන චෝදනාව. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි, මේ ආණ්ඩුවට විරුද්ධව කතා කරොත් උන් හොරු. දැන් අපි මේ ආණ්ඩුවේ ඇමතුරු 10 දෙනෙකුට විරුද්ධව මිලියන 1,30,000 හොරකම් ගැන කතා කරා. දැන් රාජ්‍ය රාමනායක මහත්තයාට කොන්දක් තියෙන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුලේ තමන්ගේ අගමැතිවරයාට විරුද්ධව චෝදනා ගැන කතා කරන්න, තමන්ගේ ඇමතිවරුන්ට විරුද්ධව තියෙන චෝදනා ගැන කතා කරන්න ඒ ඇමතිවරයාට තියෙන්න ඕනේ. හැබැයි ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒව ගැන මොකුත් කරන්න ඒ විතරක් නෙවෙයි, අර මහනුවර ප්‍රදේශයේ තියෙන සල්ලි ගත්ත මිනිස්සු විශාල චෝදනා තුන ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ වැරදි කරනම් කාටවත් දඬුවම් දෙන්න. මුලස්සනේ සභාපතිතුමනි, ජෝන් නමරතුංග ඇමතුමා, කිරියල් ඇමතුමා, මිනිස්සුගෙන් දේශපාලන පරිගැනීම් කියලා මෙහෙම පරිගන්න ආණ්ඩුවක් අපි දැකලා නැහැ. ක්‍රීඩා ඇමතුමාගෙන් අහන්න පිටිපස්සේ ඉන්නවා. මේ දවස්වල ලකී ජයවර්ධන ඇමතුමා FCID එකේ යනවා මහනුවර දිස්ත්‍රික්කයේ. ඇයි? ක්‍රීඩා ඇමති කාලේ මහින්දානන්ද හදපු පිට්ටනි මනිනවා. දැන් FCID එකට වෙන වැඩක් නැහැ. මහින්දානන්ද හදපු පිට්ටනි මනිනවා මේ දවස් ටිකේ. දැන් FCID එක කියලා නුවර ඔක්කොම පිට්ටනි මන්නා, කාණු මනිනවා, තනකොළ ගස් ටික මනිනවා, මැනලා පිට්ටනි ටික ඔක්කොම ගෙනලා දැම්ම පිට්ටනි වල හොයන්න දෙයක් නැහැ. දැන් මේ දවස්වල ඊයේ නෙට්බෝල් සංගමයේ කැදෙව්වා ක්‍රීඩා ඇමතුමාගෙන් අහන්නකො ෆුට්බෝල් සංගමයේ කැදෙව්වා රග සංගමයේ කැදෙව්වා ක්‍රිකට් සංගමයේ කැදෙව්වා ෆුට්බෝල් එකෙන් ඇහුවා මහින්දානන්ද සභා මහින්දානන්ද ඇමතුමා බෝල කීයක් දුන්නත් මහින්දානන්ද ඇමතුමා බෝල 50ක් දුන්නා කියනවා මේ ස්කෝර් එතකොට ප්‍රාදේශීයකංගෙන් අහනවා බෝල කීය කීය දුන්නාද බෝල 2 දුන්නා එච්චරයි දෙන්න පුළුවා එතෙන්ද කියලා අහනවා බෝල 2 තියෙනවද කියලා අහනවා දැන් ක්‍රීඩා සමාජයට කියලා අහනවා මහින්දානන්ද මහත්තයා බෝල 2ක් බාර දුන්නා ඔබතුමාලට ඒ ක්‍රීඩා හඹාන්න හම්බෙච්ච ෆුට්බෝල්ස් 2 හම්බුණාද කියලා අහනවා මං අහන්නේ ජෝන් නම්බර් 3 ඇමතුමා කියපු බෝලේ නෙවෙයි මම කියන්නේ ඇමතුමා මම ක්‍රීඩා ඇමතිවරයා හැටියට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට පාපන්දු බාර දුන්නා මම පාපන්දු 25ක් දුන්නා මේක ක්‍රීඩා සමාජය දෙකට දෙකට මේවා කියලා බෙදුවා දැන් ක්‍රීඩා සමාජයේ FCID එක ගෙනලා අහනවා මහින්දානන්ද ඇමතුමා දීපු බෝල දෙක කෝ කියලා අහනවා දැන් අවුරුදු දෙකකට ගැහුවට පස්සේ ඒ බෝල දෙක කැඩිලා දැන් නෑ ඉතින් ඒ නිසා දැන් නෙට්බෝල් සංගමයේ ගෙනෙලා මම දීපු නෙට්බෝල් ටික අහනවා ළමයිට දීපු නිලැඳුන් ටික අහනවා මොකද්ද මේ තමුන්නාන්සේලගේ ආණ්ඩුව මොකද්ද මේ තමුන්නාන්සේලගේ ආණ්ඩුව දැන් දයසිරි ජයසේකර ඇමතුමාගෙන් අහන්න මගෙන් අහන්න ඕනේ නෑ ක්‍රීඩා අමාත්‍යාංශයේ උඩු යටි කුරු කරලා හොයනවා දැන් අවුරුදු දෙකක් හුරු 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 කියලා ගහලා දවස් 14 කිරේ දැම්මා අපි හිතුවා නිින්ද ගියා කියලා දැන් හිරේ දැම්මට පස්සේ ඊළඟට මොකද කරන්නේ අධිචෝදනා බාර දුන්නා මොකද්ද අධිචෝදනාවේ තියෙන්නේ වෘත්තීය සමිතියකින් ලක්ෂ 39ක් ඡන්දර ගත්තා කියලා තමුන්නාන්සේල අවුරුදු මොනවද අපිට කිව්වේ මේ පාර්ලිමේන්තුව තමුන්නාන්සේල පිටු ගණන් ගැහුවානේ අපි හොරගම් කරයි කිව්වා හැබැයි තමුන්නාන්සේලට 150ක් ආණ්ඩුවක දේපලක් හොරගම් කරා කියලා කොමිෂන් ගත්තා කියලා රජයේ මුදල් 7000ක් අවභාවිත කරා කියලා අපට දාන්න බෑ මම ව්‍යාපාරිකයෙක් මොලසනේ සභාපතිතුමනි මම ව්‍යාපාර කරලා හම්බ කරපු දේවල් තියෙනවා ලක්ෂ්මන් කිරියල්ලම තුමාක ඔය තුමාගේ පවුලේ ඇයට පවුලෙන් ආපු දේපල පිළිබඳ ඒ තුමාගේ පවුලෙන් ආපු දේපල ඉතින් ඒ පිළිබඳ චැලෙන්ජ් කරන්න බෑ ඒ වගේම මට ව්‍යාපාරිකයෙක් හැටියට මට තියෙන සමාගම් තියෙනවා මම ව්‍යාපාරිකයෙක් ව්‍යාපාර වලින් හම්බ කරපු දේවල් පිළිබඳ හොයන්න බෑ මේ ඔප්පුවක් කරගන්නවා මේක පෙන්නනවා අරක පෙන්නනවා ඔලසනේ සභාපතිතුමනි මොකද්ද මේ හැබැයි බිලියන ගමන් අමුදවල් හොරකම් කරනවා ඒව ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ ඒ පිළිබඳ ලිපි ලේඛන ගෙනත් දෙනවා
මම තුමා කාලය අවසන්යි
අවසන්යි ඉතින් ඒ නිසා මම ඔබතුමාට කියන්න ගියේ ඒ නිසා ඔය ඕන එකක් පෙන්වන්න දෙයක් නැහැ මහින්දානන්ද අලුත්ගමගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ පාර්ලිමේන්තුවෙන් ගන්න ඒ වත්කම් බැරකම් ප්‍රකාශයේ නැති ඕන දෙයක් තියෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ නෙමෙයි ඕනෙම තැනකට ගෙනිලා අපිට දඬුවම් දෙන්න ඒ නිසා අපි කියනවා මම දයසිරි ජයසේකර ඇමතුමාටත් කිව්වා ඔබතුමාගේ නිලධාරි හැමදාම FCID එකට ගෙනිනවා ඇමතුමා හැම සංගමයක්ම FCID එකට ගෙනියනවා නෙට්බෝල් සංගමයේ ගෙනියුවා දැන් හැම සංගමයක්ම ගෙනියනවා ද ඔහොම කරන්න ගියාම ඇමතුමා මොකද්ද කරන්නේ ද තව ටික කාලයක් යනකොට කිරියල් ඇමතුමා අපේ ආණ්ඩුවක් කාවට පස්සේ ද ඔබතුමා ඔක්කොම නුවර පාරවල් හදනවා තමයි එක එක සමහර කට්ටිය වගේ කොන්ත්‍රාත් කරනවා දැන් මේ පාරවල් හදපු අය කොන්ත්‍රාත්කාරයෝ ඊළඟට CID එකට ගෙනා මොකද්ද වෙන්නේ ඇමතුමා ද ඔබතුමා වාහන දීලා තියෙනවා කට්ටියට ඔබතුමා දෙන්න ඕනේ මම වැරදි කියන්නේ නැහැ ඒ වාහන ගෙන්නපු මිනිස්සු FCID මේක මොකද්ද ඇමතුමා මේ කරන දේ තමුන්නා මොකද්ද මේ ඔබතුමාස්සලා මේ කරන දේ තමුන්නාස්සලාගේ මෙගා ඩීල් කිව්වා හයිවේ රොබරි කිව්වා රත්තරන් අස්සෝ කිව්වා තමුන්නාස්සලා ඒ කිසි දෙයක් නැහැ තේනිසා කරුණා කරලා මේ වගේ තුට්ටු දෙකේ දෙකේ පහේ දෙකේ පන්තියේ දේශපාලනය කරන්න එපායි කියලා අපි කියනවා. එහෙම කරන්න එපා. ඔය කියපු ඔය ලොකු මහා පරිමාණ විදේශගිනු මහා පරිමාණ ඩීල් බිලියන ගණන් ඒව තමුන්නාන්සලා කතා කරන්නේ. ඒ නිසා නිකන් බොරුවට මඩ ගහන්න එපා. මේ වගේ පහත් පෙළේ දේශපාලනය කරන්න එපා. රංජන් රාමනායක මන්තුමාට කියන්න තියෙන එකම දේ තමයි. එතුමා කියන හොරගම් වලට මම විරුද්ධයි. එතුමා විරුද්ධ නම් එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම ඇතුලේ top 10 එක ගැන එතුමා කතා කරන්නේ. ඒ තියෙන හොරකම් ගැන එතුමා කතා කරන්න ඒවට විරුද්ධව එතුමා පෙනී හිටින්න කියන්න අපිත් එතුමත් එක්ක හිට ගන්නවා මම ඊට වැඩි කතා කරන්නේ බොහොම ස්තුතියි සභාපතිතුමනි
ස්තුතියි